මීළඟට ගරු අග්‍රාමාත්‍යමයට විනාඩි 17ක කාලයක් ලැබෙනවා.
බොහොම ස්තුතියි ගරු සභාපතිතුමනි. මමත් අපේ සභානායකතුමාගේ ප්‍රශ්නයට මුණ දුන්නා. මේ කතාවට ලෑස්ති වෙන්නේ කොහොමද කියලා හිතමින් ඉන්නකොට අද දවස තුල විපක්ෂයෙන් ආපු සාකච්ඡා වලට පිළිතුරු කතාවක් දෙන්න ඕන නිසාත් මොකද්ද කොහොමද මම මේක කොහොමද ඉදිරිපත් කළ යුත්තේ කියන ඒ ප්‍රශ්නයට මුණ දුන්නා. ඒක ගැන හිතනකොට විපක්ෂයෙන් ආපු ඒ අදහස් යෝජනා විවේචන සියල්ලම සලකා බලනකොට මට හිතුනේ ඒක ටිකක් අර පැති දෙකකින් එන විවේචනයක් තියෙන්නේ මේ අපි අද කතා කරන මාතෘකාව පිළිබඳව. එක ඒක පැති දෙකක් සහ ඒ පැති දෙක පරස්පරයි. නමුත් ඒ පැති දෙකකින් තමයි මම මගේ නිරීක්ෂණය වුණේ. එක අතකට කියනවා මේ දෙන සහන ප්‍රමාණය මදි. තව ඕනේ මේකේ වැඩක් නැහැ. මේක මදි, මේක තව වැඩි කරන්න ඕනේ. අරගොල්ලොන්ට දීලා නැහැ, මේගොල්ලොන්ට දීලා නැහැ, මේක කරිලා නැහැ. ඒ නිසා මේක වැඩි කරන්න කියලා. තවත් තැනකින් එනවා ගරු සභාපතිතුමනි, මේ සහනාධාර කියන සංකල්පයම ප්‍රශ්න කරන ස්වභාවයකුත් මම දැක්කා. මේ නිකම් මේ අපේ ආණ්ඩුව මේ නිකම් මේ සහනාධාර මත යැපෙන ජනතාවක් හදාගෙන යනවා වගේ එකකුත් මට මේ සමහර කරපු කතා තුලින් මම නිරීක්ෂණය කරා. ගරු සභාපතිතුමනි, මොකද්ද අපේ රජයේ ප්‍රතිපත්තිය? ජනතාවට වගවිය යුතු ආණ්ඩුවක් හැටියට ජනතාවට වගවිය යුතුයි කියලා ඒක අපේ පරම වගකීමක් ලෙස බාරගන්න ආණ්ඩුවක් ලෙසට මොකද්ද අපේ ප්‍රතිපත්තිය මේ සමාජ ආරක්ෂණය සහනාධාර කියන එක පිළිබඳව? අපි දකිනවා පුරවැසියන්, ඒ පුරවැසියන් පවුලක් වෙන්න පුළුවන්, පුද්ගලයෙක් වෙන්න පුළුවන්, කර්මාන්තකරුවෙක් වෙන්න පුළුවන්, ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්, කවුරු වුණත් ඒ පුරවැසියන්ට අවශ්‍යයි වග අපි හිතනවා ඒ පුරවැසියන්ට අවශ්‍ය ප්‍රධාන දෙයක් කියලා ඔවුන්ගේ ජීවිත පිළිබඳ සුරක්ෂිතභාවය. ඒ සුරක්ෂිතභාවය තහවුරු වෙන්න ඕනේ. තමන්ගේ ජීවිත ස්ථාවරත්වයෙන් ගෙනියන්න පුළුවන් කියන එක ඔවුන්ට දැනෙන්න ඕනේ. ඔවුන්ට හැඟෙන්න ඕනේ. ඔවුන්ට තමන් ජීවත් වෙන ඒ සමාජයේ ආයතනයේ ඒ ආණ්ඩුව නායකයන් පිළිබඳ විශ්වාසනීයත්වය තියෙන්න ඕනේ. මේ සියල්ලම කරන්න ඔවුන්ගේ ජීවිත සැලස් ප්ලෑන් කරන එකට, ඒගොල්ලොන්ගේ ව්‍යාපාර, ඔවුන්ගේ අනාගත, දරුවන්ගේ අනාගත පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදී ප්‍රතිපත්ති වල යම්කිසි අනුකූලතාවයක් තියෙන්න ඕනේ. පොලිසි කන්සිස්ටන්සි එකක් තියෙන්න ඕනේ. මේ සියල්ල තුලින් තමයි අපිට රජයක් හැටියට, අපි හිතන ආණ්ඩුවක් හැටියට මේ වගවිය යුතුයි කියන එක අපි මනින්නේ කොහොමද කියන එක බැලුවොත්, මෙන්න මේ කාරණා සියල්ලම ජනතාව වෙනුවෙන් තහවුරු කරන එක අපේ ප්‍රධාන වගකීමක්. එතකොට ඒක කරන්න යනකොට තමයි ගරු සභාපතිතුමනි අපිට මේ විදියට දිට්ඨිය වැනි ස්වාභාවික ව්‍යසන වෙන්න පුළුවන්, යුද්ධ වෙන්න පුළුවන්, විවිධ දේවල් වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒවත් යහපත් ආණ්ඩුකරණයක් සිද්ධ වෙනකොට අපි හිතනවා ජනතාවට වග කියන රජයක් හැටියට, ආණ්ඩුවක් හැටියට ජනතාවගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීමේදී අපි අර කොන්දේසිත එක, ඔවුන්ගේ ජීවිත යහපත් කිරීමට අවශ්‍ය වන ඒ විශ්වාසනීයත්වය, ස්ථාවරභාවය, සුරක්ෂිතභාවය මොන කොන්දේසි හරහත තුල වුණත් ඒක අපි තහවුරු කිරීම අපේ වගකීම. ඒක තහවුරු කරන්න පුළුවන් ආණ්ඩුකරණයක් සහ ඒ ව්‍යුහයක් ගොඩනගන එක, ආයතනික ව්‍යුහයක් ගොඩනගන එක අපේ වගකීම කියන එක. එතන අපි සලකන තවත් කාරණයක් හැටියට තමයි ගරු සභාපතිතුමනි අපි හිතන්නේ අපි පුරවැසියන් දිහා බලන්නේ තනි තනි පුද්ගලීන් හැටියට විතරක් නෙවෙයි. මම හිතන්නේ මිනිස් සමාජය කියන්නේ සාමූහිකයක්. අපි සාමූහික වගකීම් දරනවා වගේම අපි ඒ සාමූහිකයක් වෙනුවෙනුත් අපි වගවෙන සාමූහිකයක් හැටියට තමයි අපි සංවිධානය වෙලා තියෙන්නේ. අපි ඒක අපි පවුලක් විතරකුත් නෙවෙයි. අපි ප්‍රජාවක්, සමාජයක්, කමියුනිටි එකක් විතරකුත් නෙවෙයි. අපි මේ ලෝකෙත් පුරවැසියෝ. ඉතින් මේ සාමූහිකය ගැනත් අපිට හිතන්න වෙනවා කියන එක සහ ඒ අර අපි මේ සමාජය තුළ මේ සාමූහිකයක් තුල ජීවත් වෙන එක මම හිතන්නේ අද මේ තත්වයන් තුල අපිට නිතරම අපිට මතක් කරලා දෙන එකක්. අද අපි ජීවත් වෙන ලෝකය තුල ගරු සභාපතිතුමනි අපි හිතනවා නම් අපිට තනියෙන් ගොඩ යන්න පුළුවන්. අපි ආරක්ෂා වෙලා පුද්ගලයන් හැටියට ආරක්ෂා වෙලා අපි අපේ පුද්ගල ජීවිත ගැන විතරක් හිතලා අපිට ආරක්ෂා වෙන්න පුළුවන් කියලා අද ලෝකයේ සිද්ධ වෙන දේවල් තුලින් ඒකේ එක කොච්චර වැරදිද කියන එක අපිට දිනෙන් දින පෙන්눔 කරලා දෙන දෙයක්. වෙන රටක යුද්ධයක් ප්‍රකාශ කරනකොට අපිට බලපාන මේක සම්පූර්ණයෙන්ම අපේ පාලනයෙන් පිට දෙයක්. වෙන රටක ගස් කපනකොට අපිට බලපාන වෙන රටක පරිසර හානිය සිද්ධ වෙනකොටත් අපිට බලපාන වෙන රටක වැරදි ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනකොටත් අපිට බලපාන වෙන රටක් තීරණය කරොත් කොයි හරි ඈත රටක් වුණත් තීරණය කරොත් කොයි වෙලාවක හරි බෝවන රෝගවලට එන්නත් කරන එක නවත්තනවා කියලා ලෝක වසංගත ඇති වෙන්න පුළුවන්. අපි එවැනි ලෝකයක් තුළ ජීවත් වෙනකොට යහපත් ආණ්ඩුකරණයේදී එවැනි ඕන තත්ත්වයකට මුහුණ දෙන්න වගේම අපි මේ සමස්තයක් තුළ සාමූහිකයක් තුළ ජීවත් වෙන එකිනෙකට සම්බන්ධයි කියන එක අපිට අමතක කරලා මේක කරන්න බෑ. එහෙමනම් අපි මොන විදියටද මේ රට ගොඩනගන්න ඕනේ? අපිට මේ රට ගැන විතරක් හිතලා අපි මේ දූපත ගැන විතරක් හිතලා නෙවෙයි අපිට ඒ external conditions තුළ internal ඒවා අපේ පාලනය යටතේනේ. නමුත් ඊට එහා ගිහිල්ලා ඒ පිටස්තර අපිට බාහිර කොන්දේසි හෝ තත්වයන් තුළ එන්න පුළුවන් චලනයන් වලට රටක් හැටියට අපි කොහොමද මුහුණ දෙන්නේ, අපි කොහොමද ශක්තිමත්ව ඒවට මුහුණ දෙන්නේ කියන එකට අපිට අපි ඒකටත් සැලසුම් කරගෙන ඒකටත් මුහුණ දෙන්නට මුහුණ දීම සඳහා අපි ගත යුතු ක්‍රියාමාර්ග ගනිමින් තමයි අපි ආණ්ඩුකරණය සිද්ධ කළ ආණ්ඩුකරණයේදී අපි යෙදෙන්න ඕනේ. මම හිතනවා අපි මේ පහුගිය අපේ ආණ්ඩුවට මුහුණ දෙන්න සිද්ධ වුණු ඒ තත්වයන් දෙකේදීම අපි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ අන්න ඒ අන්දමින්. උදාහරණයක් හැටියට අපි දිත්වා සුලිකුණාටුව ආපු වෙලාවේ අපි බිලියන 500ක් ඒ වෙනුවෙන් අපිට වියදම් කරන්න පුළුවන් වුණා. මම මේ සභාවට එන්න කලින් අමාත්‍යාංශ 25ේම ලේකරු ලේකම්වරු එක්ක සාකච්ඡාවක් ගත්තේ මේ අපි ඊයේ කතා වුණ පරිදි ප්‍රෙස් ටාස්ක් ෆෝස් එකේ කතා වුණ පරිදි අපි ඒ ලේකම්වරු එක්ක කතා කරේ මේ බිලියන 500 වියදම් කිරීම පිළිබඳව. එතකොට එතෙන්දී ගරු සභාපතිතුමනි ඊට පස්සේ ඒක වියදම් කිරීමේ බිමටම යන ක්‍රියාවලිය පිළිබඳ අපි සමාලෝචනයක් කරා. එතකොට ඒක අපි ඉවර කරගෙන ඒක ගැන අපි මැදිහත් වෙමින් යනකොට තමයි අපිට මේ යුද්ධ තත්ත්වයටත් මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට ඒකටත් අපි ඊයේ ගරු ජනාධිපතිතුමා අපේ ආණ්ඩුව විසින් ඉදිරිපත් කරලා තියෙන මේ සමාජ ආරක්ෂණ ක්‍රියාවලිය ඔහු ඉදිරිපත් කරා. ගරු සභාපතිතුමනි මෙතන වැදගත් වෙන කරුණ තමයි අපි මේ සියල්ලම කරලා තියෙන්නේ. මේ බිලියන 500 වියදම් කරන්නේත් මේ ඊයේ ප්‍රකාශයට පත් කරපු ඒ සහන පැකේජ් එක කරලා තියෙන්නේත් අපි මේ යන මේ රට අපි කලමනාකරණය කරන ඒ සංවර්ධනය කරමින් යන දිශාව ඒ ගමන් මඟට හානියක් නොවන විදියට අපිට මේක කරන්න පුළුවන් වෙලා තියෙනවා. මම හිතන්නේ ඒක අපි එතන තමයි අපිව ටෙස්ට් වෙන්නේ. මෙතුමා කිව්වා අපේ ලිට්මස් ටෙස්ට් එක මේ අවස්ථාව තුළ අපි මේක කලමනාකරණය කරන්නේ කොහොමද කියන එක. එතන අපි මේ සියල්ලම කරන්නේ මුදල් අච්චු ගහලා නෙවෙයි. මම දැක්කා කොතනක හරි කියවලා තිබ්බා අපි නම් ආධාර දෙනකොට අපි රුපියල් 5000 සියලු දෙනාටම දුන්නා කියලා. ඒ 5000 රුපියල් 5000 දුන්නේ කොහොමද? මුදල් අච්චු ගහලා. ඒක තුල වෙච්ච මොකද ඊට පස්සේ සිද්ධ වුනේ? මුදල් අච්චු ගහලා විතරක් නෙවෙයි රටට දරා ගන්න බැරි විදිහේ ණය කන්දරාවක හිර කළා. ඒක සිද්ධ වුනේ. මේ රටේ තියෙන සම්පත් විකුණන්න සිද්ධ වුනේ. ඒක විතරකුත් නෙවෙයි ජාත්‍යන්තරව අපේ තිබ්බ සම්බන්ධතා ඉතාමත්ම අවුල් තැනකට අපිව පත් කරමින් ඒ සිද්ධ වුනේ. නමුත් අපේ මේ ගත්ත මේ තීරණ අපි මේ අරගෙන තියෙන ක්‍රියාවලිය අපි මේ ජනතාව වෙනුවෙන් අරගෙන තියෙන තීන්දුව තීරණ ඒ මැදිහත් වීම මේ අර්බුදයේදී මේ අර්බුදයේදී අභියෝගයට පත්වෙන ජනතාවට, එහෙම නැත්නම් ඒ ව්‍යසනයට විශේෂයෙන්ම අහු වෙන ජනතාවට අපි මේ සහන දෙන්නෙත්, මේ සමාජ ආරක්ෂණය තහවුරු කරන්නෙත් මුදල් අච්චු ගහලවත් නෙවෙයි. අපේ තියෙන දරාගත නොහැකි විදියට ණය වෙමිනුත් නෙවෙයි. අපේ සම්පත් විකුණලත් නෙවෙයි. අපේ ජාත්‍යන්තර සම්බන්ධතා, එහෙම නැත්නම් අපේ ජාත්‍යන්තර සම්බන්ධතාවල අපි පවත්වාගෙන යන අපක්ෂපාතී ප්‍රතිපත්තිය පාවා දීලත් නෙවෙයි. ඒ කිසිවක් නොකර අපි මේක කරන අතරේ අපේ සංවර්ධන ක්‍රියාවලියක් අපි ඒ විදිහටම පවත්වාගෙන යනවා ගරු සභාපතිතුමනි. ඒ කියන්නේ මේ සියල්ල කරන අතර අපිට අපේ අපි මේ අපි සැලසුම් කරලා තියෙන විදිහට අපිට සෙන්ට්‍රල් බස් ස්ටේෂන් එක අපි රිපෙයා කරා. හෙට කොටුවේ රේල්වේ ස්ටේෂන් එක කරනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඒ විදිහටම සිද්ධ වෙනවා. කෘෂිකර්මයේ වාරි මාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණය සිද්ධ වෙනවා. මම හිතන්නේ හෙට අහලුත් සහල් මංගල්‍ය අනුරාධපුරේ කරනවා. අපේ පෙරහැරවල් අපේ සංස්කෘතික ඒ කටයුතු අපි කරනවා. අපි අලුත් අවුරුද්දට කරන්න ඕන චාරිත්‍ර වාරිත්‍ර සියල්ලම අපි කරන්න සූදානම් වෙමින් ඉන්නේ. සාම ගමන පාගමනකුත් එනවා ලංකාවට. ආලෝක බල්ලත් ඇවිල්ලාද කොහෙද? ප්‍රසිද්ධ සුප්‍රසිද්ධ සාම ඒ පාගමනේ මේ ස්ටාර් මං හිතන්නේ. පීස් මාච් එකේ. ඉතින් මේ සියල්ලම වෙන අතර තමයි මේ අර්බුද වලටත් මුහුණ දෙමින් ජනතාවගේ මේ අර්බුද නිසා අමාරුවට පත් වෙලා තියෙන ඒ ජනතාවටත් ඒ අර අපේ සමස්ත සැලසුම තුළ ඒ කිසිවක් ඒ අරමුණු පාවා නොදී ඒවැයින් ඩයිවර්ට් නොවී අපි ඉතාමත්ම සූක්ෂම විදියට තියෙන තත්ත්වය තියෙන ප්‍රශ්න හඳුනාගෙන ඒ ඉතාමත්ම හොඳ කළමනාකාරීත්වයකුත් පෙන්නමින් තමයි අපි මේවා සියල්ලම කරන්නේ. එතන ඒක තුළ තියෙන අපි ජනාධිපති ගරු ජනාධිපතිතුමා ඊයේ කර කතාව තුළත් අපි ඒ තෝරගත්ත මැදිහත්වීම් දිහා බලනකොට ගරු සභාපතිතුමනි ඒ කළමනාකාරීත්වය තේරෙනවා. ආර්ථිකයට අවදානම් වන තැන්වලට තමයි අපි මැදිහත් වෙන්නේ. කියන්නේ සමස්ත ජන ජීවිතයට බලපාන තැන්වලට ආර්ථිකය කඩා වැටෙන්නත් නොදී අපේ ආහාර සුරක්ෂිතතාවයත් තහවුරු කරමින් ඒ නිසානේ කෘෂිකර්මයටයි ධීවර කර්මාන්තයටයි අපි විශේෂයෙන් මැදිහත් වෙන්නේ. ජනතාවගේ ජන ජීවිතය එකිනෙහා ප්‍රවාහණයට මැදිහත් වෙමින් විදුලි බලයට ඒ විදුලි බලය ඒ මුදල වැඩි වෙනකොට එතනත් යම් සහනයක් දෙමින් මේ සියල්ලම සලකා බලමින් මේ සියල්ල තුලින්ම ආර්ථිකයත් එදිනෙදා ජන ජීවිතයත් පවත්වාගෙන යෑමට අවශ්‍ය සාධක තවත් ශක්තිමත් කරන්නේ කොහොමද කියන එක මේ සහන පැකේජ් එක තුලත්. මොකද අපි ඉතාමත්ම පැහැදිලිව ඉන්න ස්ථාවරය මොකද්ද? මොන අභියෝගය මොන ප්‍රශ්නය ආවත් අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යන්න අවශ්‍ය කොන්දේසි කොහොම හරි සපුරා ගන්න. කියන්නේ රට වහල හදන්න මේවා කරන්න නෙවෙයි. ඒ නිසා තමයි ඒකත් ඉතාමත්ම අපි දිනෙන් දින සිද්ධ වෙන දේ ගැන ඉතාමත්ම කිට්ටුවෙන් සහ ඉතාමත්ම ඕනෑකමින් නිරීක්ෂණය කරමින් ඒක අධ්‍යයනය කරමින් උපදේශ අරගෙන ඒ තත්වයන්ට වෙනස් වෙන තත්වයන් එක්ක තමයි අපි මුහුණ දෙන්නේ. මුලින් බැලුවා මේ ඉන්ධන පාලනයක් ගේන්නේ කොහොමද කියලා QR කෝඩ් එක ගෙනාවා. QR කෝඩ් එක මුලදී ආපු තත්ත්වය ඊට පස්සේ ඒක වෙන්න ඕන මොඩිෆිකේෂන්ස් කරා. බදාද දින නිවාඩු හැටියට ප්‍රකාශ කරන්න ඕනේ කියන එක අපි තීරණය කරා. මේක තවදුරටත් පාලනය කරන්න ඕනේ කියලා ඒකත් කරා. ඒක ඊට පස්සේ වෙනස් ඕනේ කියලා තීරණය කරනකොට සති 3කින් අපි ඒ තීරණය වෙනස් කරා. ඒක නිසා අපි මොකක් හෝ එක එල්බගෙන ඉන්නෙත් නැහැ. ඒ දිනෙන් දින සිද්ධ වෙන දේවල් අනුව අපි වෙනස් වෙමින් ඒ කියන්නේ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳ ඉතාමත්ම කිට්ටු අවබෝධයක් ඒ සමීප අවබෝධයක් ඇතුව තමයි මේ තීන්දුව තීරණ ගන්නෙ. අපි වගකීම් විරහිතව කිසිම තීරණයක් අරගෙන නැහැ. කිසිම තීරණයක් අරගෙන නැහැ. අයිතරේ ජනාධිපතිතුමා අනේ මන්ද නැහැ රැස්වීම් කීයක් තියන්න ඇද්ද කියලා මේ සියලුම ශ්‍රේෂ්ඨය එක්ක සියලු දෙනා එක්ක සාකච්ඡා කරමින් විපක්ෂයේ කණ්ඩායම එක්ක සාකච්ඡා කරමින් විශේෂයෙන් මේ තත්ත්වයට මුහුණ දෙන ප්‍රජාවන් මලයාලම් ප්‍රජාව එක්ක වෙනම සාකච්ඡා කරමි. ඒ සියලුම කණ්ඩායම එක්ක සාකච්ඡා කරමින්
ඔබතුමීට තව විනාඩි දෙකක් කාලයක්.
බොහොමත්ම ස්තුතියි කරු සභාපතිතුමනි. අපි මේ තීන්දුව තීරණ අරගෙන තියෙන්නේ. සහ ඒ තීන්දුව තීරණ අපි දන්නවා අද ගන්න තීරණය වෙනස් වෙන තත්ත්වයක් උඩ අපිට ආයෙත් වෙනස් කරන්නත් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි මම දන්නේ අපිට විපක්ෂයේ සමහර අය අපෙන් අහනවා ඇයි මෙහෙම කරේ නැත්තේ? ඇයි ආරම කරේ නැත්තේ? සබ්මරීන් එක එනවා කියලා දැනගෙන හිටියේ නැත්තේ ඇයි? ඊළඟ සබ්මරීන් එක කොහෙන්ද එන්නේ කියලා ඇයි දැනගන්නේ නැත්තේ? හා සභාපතිතුමනි, මම හිතන්නේ මේවා කියන්න පුළුවන් වෙන්නේ මේ මම හිතන්නේ මම දන්නේ ඒක නිකන් ලෝකය ගැනවත් සාමාන්‍ය ජීවිතය ගැනවත් කිසිම ප්‍රායෝගික අත්දැකීමක් නැති කෙනෙක්ට නැති අයට තමයි ඔහොම කතා කරන්න පුළුවන් වෙන්නේ. අපිට අපි මේ මේ පිටස්තරයේ හැටියට මම මේක දිහා බැලුවොත් මට කියන්න පුළුවන් එක දෙයක් තමයි අපි ජනතාවගේ ජන ජීවිත පිළිබඳ ඉතාමත්ම හොඳ දැනීම සංවේදීකමක් එක්ක තමයි අපි මේ තීන්දුව తీරන ගන්නේ. ඒ අනුව තමයි මේ හැම තිස්සෙම අපේ අවධානය කොතනද තියෙන්නේ? වෙන කාගේවත් දිහා නෙවෙයි. මේ රටේ ජනතාවගේ ජීවිත අපි තවදුරටත් සුරක්ෂිත කරන්නේ කොහොමද? මොන කොන්දේසිය තුල වුණත් ඒක අපි ආරක්ෂා කරන්නේ කොහොමද කියන එක ගැන තමයි අපේ ප්‍රථම සහ අවසාන අවධානම යන්නේ. අවධානය අපි දෙන්නේ අන්න එතනට. මෙතන අපි කොයි විදකවත් අපි ඇත්තටම ආණ්ඩුවක් අවශ්‍ය වෙන්නේ ඕක කරන්න. ආණ්ඩුවේ අවසාන වගකීම ඔතන තියෙන්නේ. එහෙම නැත්නම් අද්භූතයකින් හෝ ආණ්ඩුකරණය හරහා ඒ ආණ්ඩුවේ ඉන්න අය තවත් ශක්තිමත් වෙන්නේ කොහොමද කියන එක නෙවෙයි. ඒගොල්ලෝ ආරක්ෂා කරන එක නෙවෙයි. මම හිතන්නේ මෙන්න ඒ එතර තමා අපේ අපේ ගරු සභානායකතුමා කිව්ව විදිහටවත් අපිව පොලිටිකලි අපිව ඔඩිට් කරනවා නම් ඔඩිට් කරන්න ඕන වෙන තැන එතන. අවසාන වශයෙන් ගරු සභාපතිතුමනි මම කියන්න තියෙන්නේ සමහර මට ඇහුණ කතන්දර මෙතන බදු අර සහනාධාර ඕනේ නැ කියන ඒ ස්වරයත් එක්ක මේ බදු ගෙවන සහ බදු නොගෙවන කියලා කොටස් දෙකක් තියෙනවා වගේ එකක්. එහෙම එකක් නැහැනේ ගරු සභාපතිතුමනි. මේ රටේ සියලු දෙනාම බදු ගෙවන. එහෙනම් මේ දෙන අපි දෙන මේ සමාජ ආරක්ෂණ ක්‍රියාවලිය කියන්නේ අපි කාටවත් කරන ෆේවර් එකක් නෙවෙයි. මේ පුරවැසියන්ගේ අයිතිවාසිකම්. මේ සියලුම පුරවැසියන්ගේ අයිතිවාසිකම් තමයි අපි මේ තහවුරු කරගෙන යන්නේ, ආරක්ෂා කරගෙන යන්නේ. කිසිම ප්‍රජාවක් කිසිම කෙනෙක් අපි අතහරින්නේ නැහැ. කිසිම කෙනෙක් අවැදගත් නැහැ. ඒ සියලු දෙනාම අපිට වැදගත්. විශේෂයෙන් ඓතිහාසික හේතු නිසා ඒ ඓතිහාසික තත්වයන් තුළ සෑම ව්‍යසනයෙන්ම ඉතාමත්ම තදබල ලෙස ඒ ව්‍යසනයේ වික්ටිම්ස් බවට පත්වෙන අයට අපේ විශේෂ අවධානය තියෙනවා. ඒක අපි දිය යුතුයි. ඒ නිසා තමයි අපි ඒ විශේෂ කණ්ඩායම් ගැන විශේෂ අවධානයක් යොදමින් මේ සහනාධාර සමාජ ආරක්ෂණ ක්‍රියාවලිය අපි තහවුරු කරන්නේ. ඒ සඳහා ගරු විපක්ෂයේ ඉන්න සියලුම මන්ත්‍රීවරුන්ගේ අදහස් යෝජනා අපිට වැදගත්. ඒ වැදගත් සහ ඒ ජනතාව වෙනුවෙන් කරන ඒ සියලුම යෝජනා අපි බාරගමු. ඒ සාකච්ඡා කරමින් අපි මේ රටේ අපි 225 වගකීම ඒක තමයි අවසාන වශයෙන් ජනතාව තමයි අපිව අවසානයේට අපිව අපිට ඒ අපි අසාර්ථක දසාර්ථක නැත්තේ කියන එක කියවෙන්නේ ඒක විපක්ෂයටත් එහෙමයි අපිටත් එහෙමයි. ඒ වෙනුවෙන් අපි වැඩ කරමු කියන එක කියමින් කාලය ලබා දීම පිළිබඳ ඔබතුමාට ස්තුතිවන්ත වෙමි. මම අවසන් කරනවා. බොහොම
ස්තුතියි. ඒ අනුව පාර්ලිමේන්තුව හෙට පෙරවරු 9:30 දක්වා කල්තබුන් ලැබේ.